සභාව කල් දැවීම.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාස 30 වෙනි අඟහරුවාදා දින පස්වරු 1 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමින්.
සභාව කල් තැබීමේ යෝජනාව කල්තැබීමේ යෝජනා ගරු මුජිබ රහමාන් මැතිතුමා. මිනිත්තු 13ක කාලයක් තිබෙනු ප්‍රති.
විනාඩි
මිනිත්තු 13යි.
හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව කල් තබන අවස්ථා විවාදය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම නියමිත යෝජනාව. මෙරට උද්ගතව ඇති උග්‍ර ආර්ථික අර්බුදයේ ඉන්ධන හා ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් අධික ජීවන වියදම හමුවේ ජනතාවට දැඩි පීඩනයකට ලක් වී ඇත. එවන් පසුබිමක 75% සිට 64% වැනි අගයකින් විදුලි ගාස්තු ඉහළ නැංවීම ජනතා මත තවදුරටත් බර පැටවීමකි. මෙලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයත් ලංකාවට ආයෝජනය ආකර්ෂණය අඩු කිරීමටත් හේතු වන ඇත. විදුලි බල ක්ෂේත්‍රය තුළ පවතින දූෂණ වංචා මෙන්ම අකාර්ෂ්මතාවය හේතුවෙන් මෙලෙස විදුලි ගාස්තු ඉහළ නංවා මහජනතාව වෙත බර පැටවීම අසාධාරණ බවත් රජයේ විසින් කඩිනමින් නිසි ලෙස බලශක්ති කළමනාකරණය කර ජනතාව වෙත සහ කර්මාන්ත සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා අද වෙනකොට අපේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක පෞගේ අවුරුදු දෙකමාර තුල ගත්ත සමහර වැරදි තීන්දුවට අද වෙනකොට ආහාර උද්ධමනය 60%කට වඩා ඉහළ ගිහිල්ලා තිබෙනවා. අද වෙනකොට අපි ලෝකයේ උද්ධමනය අතින් ප්‍රධාන රටවල් 10ක් අතරින් අපි අද වෙනකොට 5 වෙනි තැනට පත් වෙලා තිබෙනවා ගරු කතානායකතුමනි උද්ධමනය අතින්. ඒ වගේම තමයි අද වෙනකොට හැම භාණ්ඩයක්ම මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙන්න පුළුවන්. ඒ හැම භාණ්ඩයක්ම ඉතාම අධික ලෙස දවස ගානේ සීග්‍රේන් මිල ඉහළ යන කාල පරිච්ඡේදයක තමයි අද රජයට නැවත වතාවක් මෙවැනි අවස්ථාවක තමයි විදුලි බිලත් ඉහළ දමන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතාව අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අද පරිභෝජනය කරගන්න බැරුව තමන්ගේ දරු පවුලට කන්න දෙන්න බැරුව ඉතාම අමාරුවකින් ජීවිතය ගෙවන කාලවකවානුවක විදුලි බිලත් වැඩිවීම තුළින් අර ගහෙන් මැටිච්ච මිනිහට ගොනා යනවා වගේ වැඩක් තමයි අද අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. අපේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා ඩොලරේ ඉහළ යාමත් එක්ක විශේෂයෙන්ම ගල්ලංගුරු වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, ඒ හැම එකක්ම ඉහළ ගිය බවත් අපි දන්නවා. ඒ වගේම තමයි විදුලි බිල 64%කින් වැඩි වෙලා කියලා කිව්වොත් අපි දන්නවා අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ජනතාව වෙනුවෙන් ඒ වැඩි කිරීම 284%කින් වැඩි වෙලා තියෙනවා කියන එකත් අපි පෙන්වන්න ඕනේ. සාමාන්‍ය වශයෙන් 74%ක් කියලා කිව්වට විශේෂයෙන්ම අඩු ආදායම් ලබන දුප්පත් ජනතාවට විශාල ලෙස මේ විදුලි බිලේ බර දරන්න වෙනවයි කියන එක අපිට පෙනී යනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ විදුලි බිල වැඩි කරනකොට ආණ්ඩුව රජයේ පැත්තෙන් යෝජනා කළා අඩු ආදායම් ජනතාවට යම් සහනදායක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවායි කියලා කිව්වා. ඒ අඩු ආදායම් ජනතාවට යම් නැවත වතාවක් යම් කිසි ආකාරයේ සහනයක් ලබා දෙන්න පුළුවන්, මූල්‍ය සහනයක් වෙන්න පුළුවන්, එවැනි සහනයක් ලබා දෙනවායි කියලා රජය ප්‍රකාශයට පත් කළා. නමුත් අපිට පේනවා අද වෙනකොට විදුලි බිල වැඩි වෙලා තිබෙනවා. තව සතියක් දෙකක් යනකොට විදුලි බිල නිවසට එනවා. තවම ඒ ක්‍රියාත්මක කරන්න යන සහනදායි වැඩපිළිවෙල ගැන ආණ්ඩුවේ පැත්තෙන් කිසිදු ආකාරයේ කතාවක් වෙන්නේ නැහැ. කිසිදු ආකාරයේ යෝජනාවක් වෙන්නේත් නැහැ. කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන තියෙනවායි කියලත් අපිට පේන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද වෙනකොට කර්මාන්ත ශාලා රාශියක් කඩා වැටලා තියෙනවා. විශේෂයෙන්ම පෞගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්කම යම් කිසි ආකාරයේ කර්මාන්ත ශාලාවලට නොඑක ආකාරයේ අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ආනයනයේ සීමා කිරීම උඩ ඒ ආනායන නීති රීති පැනවීම උඩ අමුද්‍රව්‍ය ගෙන්නන්න බැරුව හොඟා කර්මාන්ත ශාලා වැහෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ පෞගිය කාලේ පුරාම විදුලිය කප්පාදු කිරීම තුලත් විශේෂයෙන්ම කර්මාන්ත ශාලා රාශියක වැඩ ඇන හිටීම තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ විදුලි බිල වැඩිවීම තුලත් කර්මාන්ත ශාලා හිමිකරුවන්ට දැරිය නොහැකි ආකාරයේ තත්ත්වයකට ඔවුන් පත් වෙන්න පුළුවන් කියන එක අපි මේ ආණ්ඩුවට පෙන්වලා දෙන්න කැමැති. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා කර්මාන්ත ශාලා කඩා වැටෙනවායි කියලා කියන්නේ සමස්ත ආර්ථික පද්ධතියම කඩාගෙන වැටෙනවා. සමස්ත ආර්ථික පද්ධතියම මේ බලපානවා. රටේ සේවා නියුක්තියට බලපානවා, රටේ නිෂ්පාදනයට බලපානවා, රටේ සේවාවට බලපානවා. ඒ වගේම සමස්ත අපේ ආර්ථික ක්‍රියාවලියටම බලපානවා රටේ කර්මාන්ත ශාලා වැහෙනවායි කියන එක. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි දන්නවා වෙනත් රටවල නම් මේ විදුලි බිල වැඩි වෙනකොට කර්මාන්ත ශාලාවලට සහනදායි මිලකට, ඒ කර්මාන්ත කරුවන්ට සහනදායි මිලකට ගන්න පුළුවන් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවායි කියන එක අපි දන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම කියන්න ඕනේ පසුගිය කාලේ ගත්ත සමහර වැරදි තීන්දුව නිසා දැන් මේ තත්ත්වයක් නිසා තවත් කර්මාන්ත ශාලාවල හිමිකරුවන් ඉතාම අසීරුතාවයකට මුහුණ දෙනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, මම මතක් කරන්න කැමැති විශේෂයෙන්ම 2019 දී ආයෝජකයන් මේ රටට එනකොට විදුලිය ලබා දුන්නේ අපි US ඩොලර් 0.4% පමණ. ඒ කියන්නේ 0.4% එදා අපි 2019 දී ආයෝජකයන් මේ එන කර්මාන්ත කරුවන්ට අපිට විදුලිය ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. නමුත් 2019 දී අපේ රටේ අසල්වැසි ඉන්දියාව වගේ රටවල්, බංගලාදේශයේ වගේ රටවල්, වියට්නාමයේ වැනි රටවල් වලට පුළුවන්කම ලැබුණා. අපි ඇමරිකානු ඩොලර් 0.8% ලබා දෙනකොට ඒ රටවල් වලට පුළුවන් වුණා 2019 දී ඇමරිකානු ඩොලර් 0.4% විදුලිය ලබා දෙන්න පුළුවන් වුණා ආයෝජකයන්ට. ඒ කියන්නේ 2019 දී. අද අපිට පේනවා 2019 දී අපිට වඩා අඩුවෙන් විදුලි ගාස්තු ලබා දීලා තියෙනවා අපේ කලාපයේ ඉන්න රටවල්ලා, අපේ අපිට ලංව ඉන්න රටවල් වලට පුළුවන්කම ලැබුණා. නමුත් අපිට 2019 දීත් ආයෝජකයන්ට ලබා දෙන ඒ විදුලි පාසුව, ඒ විදුලිය අපිට ලබා දෙන්න පුළුවන් උනේ ඒ රටවල් වලට වඩා වැඩි ගානකට තමයි ලබා දෙන්න පුළුවන් උනේ. එහෙමනම් අද තත්ත්වය මීට වඩා වෙනස් වෙලා තිබෙනවා. ඒ හින්දා අද තත්ත්වය මීට වඩා වෙනස් හින්දා අපේ රටට ආයෝජකයන් එන එක, ආයෝජකයන් එන එක ඉතාම දරුණු තත්ත්වයකට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කර්මා දේශීය කර්මාන්තකරුවන්ටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ගරු කතානායකතුමනි, අපි කියන්න කැමති මේ වෙනුවෙන් ආණ්ඩුවේ පැත්තෙන් යම් කිසි ආකාරයේ සහනදායි ක්‍රමවේදයක් හදන්න ඕනේ මේ ආයෝජකයන්ට විදුලිය ලබා දෙන්න. ඔවුන්ට සහනදායි මිලකට විදුලිය ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් හැදුවේ නැත්නම් අද තිබෙන ආර්ථික තත්ත්වයේ උඩ තව තවත් අපිට ආයෝජකයන් අපේ රටට පැමිණීම එන්නේ නැති වෙන තත්ත්වයක් තමයි උදා වෙන්නේ කියන එක අපි මතක් කරන්න කැමැති. මොකද අපි දන්නවා අද වෙනකොට සමස්තයක් ඇටියට සම්පූර්ණම අපේ රටේ ආර්ථිකයේ හැම ශේෂ්ත්‍රයක්ම අද වෙනකොට අර්බුදයට ලක් වෙලා තිබෙනවා. ඒ අර්බුදයේ උඩ ආයෝජකයන් ගෙන්නවා ගැනීම කියලා කියන්නේ ඉතාම අභියෝගාත්මක වැඩපිළිවෙලක් අපිට තියෙන්නේ. ඒ අභියෝගේ ජයගන්නේ නම් අපිට වෙනවා විශේෂ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා විදුලි වල මණ්ඩලයට චෝදනාවල් තියෙනවා. ඒක පාඩු ලබන ආයතනයක් හැටියට හංගඩු ගාලා තිබෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ඉන්න නොයෙකුත් චෝදනා ලබන නිලධාරීන් ඉන්නවා අපි දන්නවා. ඒවා වල කිසි ආකාරයේ අර්ධ සත්‍යයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා පෞගිය කාලේ 2019 කෝප්පු වාර්තාව අරගෙන බලනකොට විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 4,960ක අයකිරීම් තියෙනවා, ලබා ගන්න තියෙනවා විදුලි බල මණ්ඩලයට. 2019 කෝප්කා කමිටු වාර්තාවේ ඒක දක්වලා තියෙනවා විදුලි බල මණ්ඩලයට වෙච්ච අයකිරීම් රුපියල් මිලියන 4,960ක අයකිරීම් තියෙනවා. තාම ඒ අයකිරීම් ටික අය කරගෙන නැහැ. ඒ වගේම තමයි ගරු සභාපති කතානායකතුමනි, අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ විශාල වැඩ කොටසක් කරන අය ඉන්නවා. අද අපේ රටේ ඉන්නේ විශේෂ වෘත්තිකයන් අපේ රට දාලා යනවා. වෛද්‍යවරු ගත්තම මේ ආර්ථික අර්බුදයත් එක්ක විශාල ලෙස අපේ රටේ තිබෙන වෛද්‍යවරු මේ රට දාලා යනවා. ඒ වගේම සමහර වෘත්තිවල ඉන්න විශේෂඥවරු මේ රට දාලා යනවා. නමුත් අපි දන්නවා සමහර ඉංජිනේරුවරු තාමත් අපේ රටේ රැඳිලා ඉන්නවා. මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනේ කියන අදහස උඩ ඉන්න විශාල වෘත්තිකයන් විශේෂඥයන් ඉන්නවා. අපි ඒගොල්ලන්ව රැක බලා ගන්න ඕනේ. මොකද ඒගොල්ලන් උත් යන්න පටන් ගත්තොත් එහෙම අපිට කවුරුවත් මේක ඉතුරු වෙන්නේ නැහැ. ඉංජිනේරුවරු අපි ගත්තොත් අපි දන්නවා ඔවුන්ටත් විශාල වැටුප්වලට, පඩිවලට, වෙන වෙන යම් යම් ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද වලට, ඒගොල්ලන්ටත් පිටරටවල වලට යන්න පුළුවන් අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථා තිබිලත් යම් කිසි ආකාරයේ යම් කිසි ඉංජිනේරු ප්‍රමාණයක් අපේ රටේ තවම රැඳී සිටීම ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඔවුන්ගෙන් විශාල පිරිසක් ඉන්නවා. විදුලි බල මණ්ඩලය නැවත පෘථිවිය ගත කරන්න ඕනේ කියන අදහස උඩ පිළිගන්න විශාල ඉංජිනේරු පිරිසක් ඉන්නවා. ඒ හින්දා මේ විදුලි බල මණ්ඩලය පෘථිවිය ගත කරන කියන අදහසට සමගි ජන බලවේගයේ හැටියට ඒ අදහස අපි පිළිගන්නවා. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි පිළිගන්නවා. අපි මේක කාලයක් තිස්සේ ඉඳන් අපි දරපු අදහසක් මේක. නමුත් තමුන්වහන්සේලා ඉදා විපක්ෂයේ ඉන්නකොට ඒකට විරුද්ධව, ඒ පෘථිවිය ගත කරනවට විරුද්ධව විදුලි බල මණ්ඩලය විකුණනවායි කියලා මේ රටේ විශාල ජන මතයක් එදා තමුන්නාන්සලා හැදුවා. තමුන්නාන්සලා උද්ඝෝෂණය කළා.
තමුන්නාන්සලා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා තමයි.
කියලා?
මිනිත්තු දෙකක් තියෙනවා.
තමුන්නාන්සලා විශාල උද්ඝෝෂණයක් කළා. තව විශාල උද්ඝෝෂණයක් ඔතුමන්ලා කරා අපිට මතකයි. ඒ හින්දා ද්‍රව්‍යයේ සරදමක් ඇතියට දැන් තමුන්නාන්සලාට එකඟ වෙන්න වෙලා තියෙනවා. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියන අදහසට තමුන්නාන්සලාද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, ඒ ප්‍රතිව්‍යුහ කිරීම අනිවාර්යෙන්ම විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම මේ කියන අය අන්බන්ඩල් කරන්න ඕනේ කියන එකත් අපි පිළිගන්නවා. මේවා නවීකරණය කරන්න ඕනේ කියන එකත් අපි පිළිගන්නවා. ඒ වගේම ආයතනක ගුණාත්මක භාවය වැඩි කරන්න ඕනේ. ඒ ගුණාත්මක භාවය වැඩි කරන්න නම් දක්ෂ ඉංජිනේරුවරු ටික, තාක්ෂණ නිලධාරීන් ටික අපිට රදව ගන්න වෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි පරිපාලන ශාස්ත්‍රය වෙනස් වෙන්න ඕනේ. අපි දන්නවා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ හැම ශාස්ත්‍රයකම විදුලි ඉංජිනේරුවරු තමයි ප්‍රමුඛත්වය ගන්නෙ. ඒ ශාස්ත්‍රවල ඉන්න ඒ නිපුණතාවයේ තියෙන අයට ඒක ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ. ඒ හින්දා පරිපාලන ශාස්ත්‍රයේ විශාල වෙනසක් කරන්න ඕනේ කියලත් අපි පිළිගන්නවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි කියන්න කැමති විශේෂයෙන්ම නොරොච්චෝලේ තාප බලාගාරය නරත්තු කිරීම සඳහා අවුරුදු 12ක් තිස්සේ තවම අපි චීන සමාගමකට දීලා තියෙනවා. ඇයි තවම චීන සමාගම අවුරුදු 12ක් තිස්සේ මේ නොරොච්චෝලේ තාප බලාගාරය නරත්තු කිරීම සඳහා අපේ රටේ රැඳිලා ඉන්නවා. විශාල මුදලක් අපි ගවනවා. අපේ රටේ විදුලි ඉංජිනේරුවරු නැද්ද? තාක්ෂණ නිලධාරීන් නැද්ද? ඒගොල්ලන්ට මේ නරත්තු කටයුතු කරන්න බැරිද? ඒගොල්ලන්ට මේ පුහුණුව ලබා දීලා නැද්ද? එහෙමනම් ගරු සභාපතිතුමනි, මේ අවුරුදු 12ක් තිස්සේ චීන සමාගමට මේ වේදම් කරන මුදල් ටික අරගෙන බැලුවා නම් අපිට තව තාප බලාගාරයක් හදන්න තිබුණා. තව පාප බලාගාරයක් හදන්න තිබුණා. ඒ හින්දා අපිට තියෙනවා ගැටලුවක්. ඇයි මේ තිබෙන නොරොච්චෝලේ මේ රැඳිලා ඉන්න චීන සමාගමේ නිලධාරීන් තවම තියාගෙන ඉන්නේ ඇයි කියන එක තමයි තියෙන ගැටලුව. මොකද ඔවුන්ට වේදම් කරන මුදලොත් අන්තිමට විදුලි බල ගෙවන පාරිභෝගිකයර තමයි ඒක දරන්න වෙන්නේ කියන එකත් අපි මතක් කරන්න කැමැති. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේක දැන් නවීකරණ කරන්න ඕනේ. 2018 දී අපි සරස්මක් ඇදුවා ස්මාර්ට් ග්‍රිඩ් කියලා. ඒක ක්‍රියාත්මක කරන්න, මේක ඔටෝමේටඩ් කරන්න, මේක ස්වයංක්‍රීය සිස්ටම් එකකට මේක ගේන්න. එහෙම ගෙනාවොත් විදුලි බල මණ්ඩලයට පුළුවන් 125ක නාස්ති අඩු කරගන්න පුළුවන් මේක ඔටෝමේටඩ් කරන්න කිරීම තුළ. මේ ක්‍රියාවලිය 2018 පටන් ගත්තා. අවාසනාවකට තමුන්නාන්සලා ඒක ඉස්සරහට ගෙනිච්චේ නැහැ. ඒ වගේම තමයි මේ ඩිජිටල්කරණය සඳහා රෝඩ් මැප් එකක් හැදුවා 2018 දී. ඒ රෝඩ් මැප් එක ක්‍රියාත්මක කරේ නැහැ. ඒක CVB එක පිළිගත්තා, ලෙකෝ ආයතනය පිළිගත්තා, විදුලි බල අමාත්‍යාංශය පිළිගත්තා මේක ඩිජිටල්කරණය කරන්න. නමුත් ඒවා අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වුණොත් අපිට විදුලිය වෙන නාස්තිය අවම කරගන්න පුළුවන් ක්‍රමවේද තමයි මේ ටික. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා සූර්ය මණ්ඩල, සූර්ය බලය, සුළං විදුලිය හැදීම පුළුවන් තරම් එකතු කරන්න ඕනේ. ඒව තුල තමයි අපිට විදුලි බලය ලබා දෙන්න මිල අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ තරඟකාරීත්වය ඇති කරන්න ඕනේ. අපි තරඟකාරීත්වය ඇති කරන්නේ නැත්නම් අපි එක පාර්ශවයකට එක 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 ආයතනයකට අපි විදුලි බලය නිෂ්පාදනය කිරීමේ බලය ලබා දෙනවා නම් මතක තියාගන්න විදුලි බල ඒකාධිකාරියත් ඇතුළ මිල පාලනය කිරීම අපිට බැරි අපිට කරන්න බැරි වෙනවා. එහෙමනම් තරඟකාරීත්වය ඇති කිරීම තුළ විතරයි අපිට පහසු මිලකට අපිට අඩු මිලකට පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදය අපිට හදාගන්න පුළුවන් කියන එකත් අපි ආණ්ඩුවට කියන්න කැමති. ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් සූර්ය බල සංග්‍රාමයක් අපි ආරම්භ කරා 2005 බලය සූර්ය බලය සංග්‍රාමය අපි ආරම්භ කළා 2015 අද වෙනකොට මෙගාවෝට් 810ක් තියෙන්න ඕනේ. ඒක මේ ප්‍රතිපත්තිය දැන් අද වෙනකොට මෙගාවෝට් 810ක් අපිට තියෙනවා සූර්ය බලයේ ව්‍යාප්තිය උඩ. ඊළඟට අපි පටන් ගත්තා උතුරේ පුනරින් වල මෙගාවෝට් 1040ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් අපි පටන් ගත්තා. නමුත් ඒ ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න ප්‍රමාද වෙලා තමයි ගණන් යන්නේ. ඒ වගේම තමයි සියවල ආණ්ඩුව ප්‍රදේශයේ අපි සූර්ය බලාගාරයක් හදන්න ඉඩම් පවරගත්තා. මෙගාවෝට් 100ක සූර්ය බලාගාරයක් හදන්න. නමුත් කියන්න කනගාටුයි, හරි මන්දගාමීව තමයි පෞගිය කාලේ පුරා මේකේ වැඩ සිද්ධ වුනේ.
අපි දන්නේ නැහැ කියලා.
නමුත් දැන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. අපි සන්තෝෂ වෙනවා. ප්‍රමාද වෙලා හරි ටෙන්ඩරයක් කැඳවීමක තුළ මේක කලින් කරා නම් අද වෙනකොට මේ විදුලි අර්බුදවලටත් විසඳුමක් ඇතියට මේ අපි කියවපු මේ මෙගාවෝට් 100ක විදුලි වලප විදුලි ධාරිතාව අපේ ප්‍රධාන ධාරිතාවට අපිට අවසාන කරන්න ගරු කතානායකතුමනි. ඒ හින්දා අද ආර්ථික යතින් අද දැලිලා වැටිලා ඉන්න තමන්ගේ ආදායම් මාර්ගය ඉහළ දමා ගන්න බැරුව ඉතා අසරණ භාවයකට මේ රටේ ජනතාව පත් වෙලා ඉන්නවා. ඔවුන්ගේ අනාගතය ගැන ඔවුන්ට හිතා ගන්න බැරි වෙලා තියෙනවා. උදේට නැගිට්ටම තමන්ගේ දරුවා පාසල් යවා ගන්නේ කොහොමද කියලා අද දෙමව්පියෝ කල්පනා කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දරුවා ගෙදර එනකොට දවල්ට ආහාර ටික හදා ගන්නේ කොහොමද කියන එක අද දෙමව්පියෝ පත් වෙලා තියෙනවා. ඒ හින්දා ගරු කතානායකතුමනි, අද මේ ආර්ථික වශයෙන් දරිද්‍රතාවයකට පත් වෙලා ඉන්න මේ රටේ ජනතාවට මේ විදුලි බිල වැඩි කිරීම තුළ තව තවත් ජනතාව දරිද්‍රතාවයට පත් වෙනවා. ඒ හින්දා මේ රටේ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් ඒ සහනදායි වැඩපිළිවෙල ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයට යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනි. යෝජනා විස්තර කෙරෙම ගරු කබීර හසින් මැතිතුම ඔබතුමාට මිනිත්තු 16ක කාලයක්
තියෙනවා. ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. සමිධාන බලවේගයේ ප්‍රධාන විපක්ෂය වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කරපු මගේ මිත්‍ර මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාගේ යෝජනාව මම ස්ථිර කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අමතිවරයාත් ඉන්න වෙලාවේ විදුලි බල මණ්ඩලය බරපතල මූල්‍ය අර්බුදයක සිටින බව මේ රට දන්නවා. අමතිතුමා මේකේ විසඳුමට පහසු ලේසිම ක්‍රමය හොයාගෙන තියෙනවා. මිනිස්සුන්ගේ බඩට ගහන්න අර්බුදය ගැන අර්බුදයේ වගකිව යුතු අයට දඬුවම් නොදී පොදු ජනතාව කියන 120,000ටම දඬුවමක් දීලා තියෙනවා කියන එක තමයි අපේ මතය. කියමනක් තියෙනවා සිංහලෙන්, මග හිටියොත් තෝනසි, ගෙදර ගියොත් අඹුනසි කියලා. එතකොට නොකරා නම් විදුලි බල මණ්ඩලය බංකලොත්, කරා නම් ජනතාව බංකලොත්. දැන් ඔබ ගත්ත තීරණයෙන් මේ කණ්ඩායම් දෙකම බංකලොත්. මොකද ඒ හරි තීරණය නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. විදුලි බල මණ්ඩලය කොච්චර දූෂිතද කියන්නේ, විදුලි බල මණ්ඩලය කොච්චර අකාර්යක්ෂමතාවයෙන් පෙළෙන ආයතනයක්ද කියන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියනවා. 100-200 ගානකින් මුත් විදුලි ගාස්තුව සමහර කාණ්ඩායම් වලට වැඩි කරලත් මේ රටේ 75%කට තවමත් රජෙන් පීඩාධාරයක් දෙනවයි කියලා. එතකොට මේකෙන්ම පේනවා විදුලි ගාස්තුව වැඩි කරලම මේ ප්‍රශ්නේ විසඳුමක් එන්නේ නැහැ කියන එක. මේකෙන් ඔප්පු වෙනවා අපිට තියෙන ප්‍රශ්නය. අද වෙනකොට මේ කුඩාම පොඩිම කාණ්ඩායම් වලට තමයි වැඩිම ගාස්තු වැඩි කිරීමක් සිදු වෙලා තියෙන්නේ. ඒකක 30ක් භාවිතා කරන අයට ටීවී එකයි බල්බ් දෙකයි ගෙදර තියෙන්නේ. ඒගොල්ලෝ 120,000ක් ඉන්නවා. ඒ වගේම ඒකක 30 සිට 60 දක්වා සාමාන්‍යයෙන් ටීවී එකයි බල්බ් හතරක් තියෙන ගෙයක්. ඒ කියන්නේ යන්ත්‍ර උපකරණ මොකුත් නැහැ. 120,000ක් ඉන්නවා. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා ඒකක 68යි 90යි අතර. ඒගොල්ලෝ ඉන්නේ රාජ්‍ය සේවකයෝ, ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයෝ, පඩිය මත රැඳෙන ගොඩක් අය. ඒගොල්ලන්ට 100-125කින් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. එතකොට මේ කාණ්ඩ තුන ගත්තම රටේ දුගී දුප්පත්ම ජනතාව අනතුරට භාජනය වෙන, ඒ වගේම අවම වරප්‍රසාදලත් කණ්ඩායමට තමයි වැඩියෙන්ම මේ වැඩිවීම සිදු වෙලා තියෙන්නේ. ඊළඟට පඩිය මත රැඳෙන රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් මේකට ඔරොත්තු දෙන්න බැරි කණ්ඩායම්. එතකොට මේගොල්ලන්ට අපේ මුජිබුරාමන් මහත්මයා කියවාගේ SME ආයතන කර්මාන්තවලට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම ඇමතුමාගෙන් අහන්නේ. අපි කියන්නේ සමගි ජන බලවේගෙන් මේ කාණ්ඩවලට ඔබ ඍජුවම මුදලින් සහනයක් ලබා දිය යුතුයි. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පවා යෝජනා කරන දෙයක්. මේ රජය ඒකට පියවර ගන්නවද? ගරු ඇමතුමා ඔබතුමා උත්තර දෙනකොට මේ ගැන කියන්න. මේගොල්ලන්ට ඍජු සහනයක් මුදලින් ලබා දෙනවද කියන එක ඒක අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි කියන එක තමයි අපේ යෝජනාව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විදුලි බල මණ්ඩලයේ මේ අර්බුදය නිර්මාණය වෙන්නේ කොහොමද? කවුද මේක නිර්මාණය කරේ? මේ දුගී දුප්පත් ජනතාව නෙවෙයිනේ මේක නිර්මාණය කරේ. පළමුව ඇතැම් දේශපාලඥයෝ, ඇතැම් දේශපාලන පක්ෂ මේකට වග කිය යුතු අය ඉන්නවා. වේශ්චිත බැඳියාවන් මත ඡන්ද ඉලක්ක කරගෙන විටින් විට අවශ්‍ය වෙලාවට ප්‍රතිසංස්කරණ නොකර විදුලි බල මණ්ඩලයේ ඉහළ කළමනාකරුවන් එක්ක ඩීල් දාගෙන, වෘත්තීය සමිතිත් එක්ක ඩීල් දාගෙන තමන්ට ඡන්ද දිනන්න ඕන නිසා ඒ සේවකයෝ පාවිච්චි කරගෙන මේකට අවශ්‍ය වැඩ ටික තීරණ ගත්තේ නැහැ. රට විනාශ වුණත් කමන්නේ නැහැ කියලා තීරණ ගත්තේ නැහැ. ඒ වගේම තව ඉන්නවා මේ වග උත්තරකරුවෝ. තව ගොඩක් ඉන්න බලවත් වෘත්තීය සමිතියේ ඉන්න ඇතැම් ප්‍රධාන නිලතලදරන නිලධාරීන්ලා සමහර පුද්ගලයන් ඒගොල්ලෝ මේකට වග කියන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන තනතුරු දරන ඉංජිනේරු වෘත්තීය සමිතිවල සමහර ඉංජිනේරුවරු තමාර ඒ වගේම අමාත්‍යංශවල ඉන්න සමහර ප්‍රධාන නිලධාරීන්ලා මේ ඔක්කොම එකතු වෙලා ඉන්නවා. මේ එක් එක් කාණ්ඩේ තමන්ගේ වේශිත බැඳියාව මත, වෙස්ටඩ් ඉන්ට්‍රස් මත, සැපවිඳීම සඳහා ලක්ෂරි වාහන පාවිච්චි කිරීම සඳහා, අසීමිත ඉන්ධන ලබා ගැනීම සඳහා, දීමනා වැඩි කරගෙන ගැනීම සඳහා, ඩීල් දාගන් ගැනීම සඳහා මේ අය එකතු වෙලා දේශපාලන පක්ෂ, සමහර දේශපාලඥයෝ, සමහර රාජ්‍ය නිලධාරීන්ලා වෘත්තීය සමිති නායකයන්, ඒ වගේම මේ සියලු දෙනාගේම අන්‍යෝන්‍ය අයතා සම්බන්ධකම් මත ඩීල් දාලා මාෆියාවක් ගොඩ නැගුණා. මේක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ඒ නිසා මේ මාෆියාව බිඳින්නේ නැතුව, ඇමතිවරයා මේ මාෆියාව බිඳින්නේ නැතුව, සී විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂම කළමනාකරණය පාලනය කරන්නේ නැතුව, කෝටි ප්‍රකෝටි ගාන පාඩුව එන්නේ කොහෙන්ද කියලා බලන්නේ නැතුව, වග උත්තරකරුවන්ට දඬුවම් දෙන්නේ නැතුව, මේ රටේ සාමාන්‍ය ජනතාවට එකපාරම දඬුවම් දීම සාධාරණ නැහැ. ඔබ ඉස්සර ඒ ප්‍රතිසංස්කරණය ගැන කතා කරලා මේක කරන්න තිබ්බේ. හැබැයි ඕකට පියවරක් ගන්නෙ නැහැ. මොකද ඔබතුමන්ලත් මේකේ කොටස්කරුවා වුණා. මොකද මේ රටේ දුගී දුප්පත් අවම වරප්‍රසාද තියන අය මේකට වග කියන අය නෙවෙයි. ඒ නිසා අපි සමගි ජන බලවේගෙන් ප්‍රධාන විපක්ෂය හැටියට මේ වරප්‍රසාදලත් කණ්ඩායම්, මේ වේශිත බැඳියාවන් තියෙන කණ්ඩායම් ආරක්ෂා කරන්න අපි පෙනී සිටින්න ලැහැස්ති නැහැ. අපි ලැහැස්ති මේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් කතා කරන්න. අපි ලෑස්ති හරිදේ වෙනුවෙන් කතා කරන්න. තිත්ත ඇත්ත අමාරු වෙන්න පුළුවන් කතා කරන්න. හැබැයි අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්න ලෑස්ති. එනිසා ළඟදී කෝප් කමිටුවට විදුලි බල මණ්ඩලයේ නිලධාරි මණ්ඩලයක් කැඳෙව්වා. එතනදී ප්‍රධාන නිලධාරිවරියක් එතුමිය කතා කරලා කියලා තියෙනවා මේ 2022 වෙනකොට සමුච්චිත පාඩුව විදුලි බල මණ්ඩලයේ කෝටි 47,720ක් කියලා. මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ ගෙවිය යුතු ණය රුපියල් කෝටි 61,240යි. එතකොට මේ ටික ගත්තම දැනට මේ වසරේ තාණ්ඩුවෙන් කෝටි 8000ක් දීලා තියෙන විදුලි බල මණ්ඩලයට සමෘද්ධියටවත් එච්චර යන්නේ නැහැ. මේක මහජනතාවට දෙන්න තිබ්බා. එතකොට මේ රට බාණ්ඩුවත් බංකලොත් වෙලා තියෙනකොට බංකලොත් ආයතනයකට දුප්පත් මිනිසුන්ට දිය යුතු වරප්‍රසාද මේ දූෂිත ආයතනයකට දෙනවා. එතකොට විදේශ මේ විදුලි බල මණ්ඩලයේ තියෙන විදේශ ව්‍යාපෘති කරන අංශයක්. ඒ අංශෙන් ඩොලර් ණය අරගෙන ව්‍යාපෘති කරනවා. ලොකු ව්‍යාපෘති කරන කෝටි ගාණක් ඩොලර් වියදම් කරගෙන. හැබැයි එය ව්‍යාපෘති අවසන් කරලා අවුරුදු 5ක් අවසන් කරපු ව්‍යාපෘති තාම අක්‍රියයි. වැඩ ගන්නෙ නැහැ. ඇයි මේකේ සමහර ඉංජිනේරුවරු මේකෙන් යැපෙනවා. ඒතොර මේකට ක්‍රියාමාර්ග ගන්න. මේක පොදු ජනයා මේකට වග කියවන්න ඕනේ නැහැ. අම්බලංගොඩ ගාල්ල සම්ප්‍රේෂණ දිගුව, පන්නිපිටිය පොල් පිටිය සම්ප්‍රේෂණ දිගුව, කප්පල්තුරේ සබ්ස්ටේෂන් එක මේ වගේ මට කියාගෙන යන්න පුළුවන්. වෙලාව නැති නිසා ඒ විස්තර කියන්නේ නැහැ. තවද ජූනි 10 වෙනිදා කෝප් කමිටුවට විදුලි බල මණ්ඩලයේ කඳවපු අවස්ථාවේදී ඒකෙන් හොයාගත්ත කළමනාකරණ සේවා චක්‍රලේඛනයේ පටහැනිව නීති විරෝධී ලෙස රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරලා 2020 කෝටි 1500යි 2021 කෝටි 2100ක් අතිරේක ගෙවීම් කරලා තියෙනවා රට බංකලොත් වෙලා තියෙන වෙලාවේ සේවකයන්ට. එතකොට ඒකට ක්‍රියාමාර්ග අරන් තියෙනවද? ඒක මේ පාරිභෝගිකයෝ ගෙවන්න ඕනේද? එතකොට මේ ලක්ෂ ගාණක් එක සේවකෙක් හම්බ කරන මේ ආයතනයේ මේ සේවකයන්ගේ ආදායම් බදු පවා විදුලි බල මණ්ඩලයෙන් නීති විරෝධී ලෙස ගෙවලා තියෙනවා. පෞගේ අවුරුදු ගණනාවක කෝටි 4800ක් ඒ සේවකයන්ගේ බදු ආදායම් බදු ගෙවලා තියෙන විදුලි බල මණ්ඩලෙන් අමතිවරයා ඒ ගැන මොකද්ද කරන්නේ ඔබතුමා මේ පුංචි අයට ගාස්තු වැඩි කරනවා හැබැයි මේකට ඔබ ක්‍රියාමාර්ග අරන් තියනවාද දැන් මේකට විරුද්ධව තමයි සමහර ඉංජිනේරුවරු මේකෙන් එළියට අවිලා වෙනම වෘත්තීය සංගමයක් හදලා තියෙන්නේ මේකේ හොඳ මිනිස්සු ඉන්නවා මම කියන්නේ නැහැ ඔක්කොමලා මේකේ හොරු කියලා හැබැයි මේකේ මාෆියාවක් තියෙනවා ඒ නිසා මේක විනාශ කරන්න ඕනේ කියලා මම අපි විශ්වාස කරනවා එහෙනම් මේකට මොකද්ද අපි කර යුත්තේ මේ වෙනකොට අපි ගන්න ඕනේ තීරණ මොකද්ද ප්‍රශ්නේ කියන්න පුළුවන් තීරණ අපි ගන්න තීරණ තියෙන්න ඕනේද අද ලංකාවේ විදුලි උත්පාදනය ගන්න ගරු ඇමතුමා ලංකාවේ විදුලි උත්පාදනය ගත්තම සංයුතිය මොකද්ද උත්පාදනයෙන් 133ක් එන්නේ ඩීසල් වලින් සමහර දල වශයෙන් ඒතොර ඩීසල් 1 කිලෝවට් පැයකට අද වෙනකොට රුපියල් 90ක් ගිය මාසෙක ගණන් ගත්තම 1 කිලෝවට් පැයකට රුපියල් 90ක් යනවා නිපදවන උත්පාදනයෙන් 127ක් විතර සාමාන්‍ය විෂය ගල් අඟුරු අද ගල් අඟුරු මිල වැඩි වෙලා ඒ නිසා රුපියල් 58ක් විතර යනවා 1 කිලෝවට් පැයකට ඒතොර මේක එකතු කරලා ගත්තම 160ක උත්පාදනය එන්නේ ගල් අඟුරු සහ තෙල් වලින් ඒ කියන්නේ ෆොසිල් පවර් වලින් එතකොට මේකේ ඇවරේජ් මිල රුපියල් 76යි එතකොට උත්පාදනයෙන් 125යි 27යි අතර ජල විදුලියෙන් එනවා මහවැලියේ ජේ.ආර්. ජවර්ධන මැතිතුමාට පින් සිද්ධ වෙන රුපියල් 3ක්වත් යන්නේ නැහැ. ඒ කියන්නේ 1995 දක්වා 100ට 100ක සැපයුම මහවැලියෙන් ආවේ. අද ඒ ඉල්ලුම වැඩි වුණ නිසා රුපියල් 3කට අපිට ලැබෙනවා ඒක 127ක්. එතකොට එදා ජේ.ආර්.ට බැන්නා සාපය කියලා. එතකොට උත්පාදනයෙන් 113ක් විතර එනවා පුනර්ජනනීය බලශක්තිය. ඒක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට පින් සිද්ධ වෙන්න 1996 පෞද්ගලික ආයෝජන වලට ඉඩ දුන්නා ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ප්‍රොඩියුසර්ස් වලට ප්‍රතිසංස්කරණයක් කරලා. ඒතොර ඒක රුපියල් 16යි යන්නේ. හැබැයි මේ දෙක එකතු කරුවම 140යි එන්නේ. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ ගල් අඟුරු බලාගාරය ආරම්භ කරා. ඒක හොඳ වැඩක්. අද ගල් අඟුරු මිල වැඩි වුණාට ඒක අලුත් දෙයක් වුණා. හැබැයි මේක මදි. මේ සංයුතිය වෙනස් විය යුතුයි. ඒ නිසා මේ සංයුතිය වෙනස් කිරීම සඳහා අපි විශේෂයෙන්ම තීරණ කීපයක් ගන්න ඕනේ. මේ සංයුතියේ විශේෂයෙන්ම ගන්න ඕනේ නැත්නම් දැන් වෙනකොට මේ ගල් විශේෂයෙන්ම ෆොසිල් වලින් තෙල් වලින් භාවිතා කරන එකේ සැපයුම 160ක් වුණාට ඒකේ වියදම 194යි. ඒ වගේම අපි ගත්තාම පුනර්ජනනීය විදුලි බලය 140ක සැපයුමක් තිබුණාට ඒකේ වියදම යන්නේ 106යි. එනිසා මේ සංයුතිය වෙනස් කරන්න ඕනේ. ඊළඟට විදුලි බල මණ්ඩලයේ වර්තමාන ව්‍යුහය ගන්න. ඒක පදනම් කරලා තියෙන 1969 අංක 17 ධර්ම විදුලි බල පනත. මේක යල් පැනපු පනතක්. ඒක අකාර්යක්ෂම ඒකාධිකාරියක් බිහි කරපු පනතක්. මේක වහාම සංශෝධනය කර යුතුයි. මේකට ඔබතුමා තාම කතා කරලා නැහැ. මොකද ඔබතුමන්ලා ලෑස්තිද හරිදේවෙනුවෙන් පෙනී සිටින්න. 1983 ජේ.ආර්. ජවර්ධන මැතිතුමා ලෙකෝ පනත ගෙනාව ලෙකෝ සංශෝධනය කරා ලංකා විදුලි පුද්ගලික සමාගම කියන සමාගමක් බිහි කරවලා ඒකේ කොටස්කරුව වශයෙන් විදුලි බල මණ්ඩලය UDA එක භාණ්ඩාගාරය සහ පළාත් පාලන ආයතන හතරකට මේක බාර දුන්නා මේක රජයට අයිති සමාගමක් අද විදුලි බල මණ්ඩලය බංකලොත් හිතව ජනාධිපතිතුමනි හැබැයි ලෙකෝ සමාගම ලාභ උපයන කොහොමද මේක වෙන්නේ ඒ නිසා මේක වැදගත් එදා ගත්ත තීරණයක් හරි ගියා එතකොට 1980 දශකයේ අපි මහවැලිය පටන් ගත්තා 96 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියේ කාලේ ස්වාධීන බලශක්ති සැපයුම් වැඩපිළිවෙල ආරම්භ කරා මේ සංශෝධන ටික සාර්ථක වුණා 2002 අද වර්තමාන ජනාධිපතිවරයා අගමැති හැටියට ඉන්න කාලේ එදා අපි මේ 1969 පනතට සංශෝධනයක් ගෙනාවා අංක 28 දරන 2002 විදුලි ප්‍රතිසංස්කරණ පනත ඒකේ යෝජනා කරා විදුලි බල කර්මාන්තයම ප්‍රතිව්‍යුහගත කරන්න එදා ඒ යෝජනාවෙන් ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමත් එක්ක අන්බන්ඩල් කරන්න ලෙකෝ එක වගේ සමාගම් 6ක් හදන්න කියලා යෝජනාවක් තිබුණා හැබැයි ඔබතුමන්ලම විපක්ෂයේ ඉඳගෙන ඕක නැවැත්තුවා ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා විපක්ෂයේ ඉඳගෙන ඕක නැවැත්තුවා නවත්තලා මොකද්ද දේශපාලන වාසිය ගන්න ඒක හොඳ මොඩලයක්. ඒක සාර්ථක මොඩලයක්. හැබැයි ඔබතුමන්ලා පාරකට බැහැලා මොකද්ද කරේ? දේශපාලන වාසියට අර මාෆියාවත් එක්ක එකතු වෙලා බලතන්හාවට එදා තිබුණ ආණ්ඩුව ගෙදර ඇව්වා. බලයට අවිලා එදා වෙනකන් අද වෙනතුරු කිසිම දෙයක් කෙරුවේ නැහැ. එහෙනම් ඒකේ ප්‍රධාන වග උත්තරකරුව තමුන්නාන්සලාම. අද දෛවය විසින්ම තමුන්නාන්සලගේ ඔඩොක්කුවටම වැටිලා තියෙන මේකේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යභාරය. එනිසා අපි එනිසා කියන්නේ වහාම කර යුතු දේ තමයි මේ ලෙකෝ මොඩලය හා සමාන තව ඒ සමාගම් කීපයක් පිහිටවලා මේක අන්බන්ඩල් කරලා මේක රාජ්‍ය සමාගම් හැටියට මේක කවුරුත් කියන හිතනවා මේවා විකුණන්න ඕනේ කියලා. එහෙම හදිසියේවා කරන්න ඕනේ නැහැ. රාජ්‍ය සමාගම් හැටියට නිසි කළමනාකරණයක් ඇති කරලා මෙතනින් පළවෙනි ප්‍රතිසංස්කරණය ආරම්භ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඒත් එක්කම මේ උත්පාදනය කිරීමේ සංයුතිය වහම වෙනස් කරන එක වැදගත්. මොකද දැන් වෙනකොට තෙල් මත අපි රැඳුණා නම් අපට කවදාවත් මේක නිෂ්පාදන වියදම අඩු කරන්න බෑ. අපට මේ විදුලි ගාස්තුව දිගටම වැඩි කරන්නත් බෑ. අපි අපේ නිෂ්පාදන පද්ධතිය තුළ තරඟකාරී රටක් බවට පවතින නම් අපි විදුලි ගාස්තුව අඩු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක අඩු කරන්න නම් උත්පාදන වියදම අඩු කරන්න ඕනේ. එතකොට ඒක තමයි ප්‍රධානම දේ. ඒවට මෙච්චර කාලයක් ඉඩ දුන්නේ නැත්තේ මේ මාෆියාව. එනිසා මේකට හරි තීරණ ගැනීම ඉතාම වැදගත්. ගරු ඇමතුමනි, බොහෝ දෙනෙක් හිතනවා අපි ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට ඒක නරක වචනයක් කියලා. ඔබ නියෝජනය කරපු කණ්ඩායම ගොඩක් කාලයක් ඒ වැරදි මතයේ හිටියේ. හැබැයි ප්‍රතිසංස්කරණය කියන තේරුමේ එහෙම දෙයක් නැහැ. ඒ හරියට කරනවා නම් මේක මේ රටේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. අද වෙනකොට ලෝකේ චීනය වගේ රටක් ප්‍රතිසංස්කරණ වලට ගිහිල්ලා තියෙනවා. චීනයේ විශාල බැංකු පවා ඒගොල්ලෝ කොටස් වෙළඳ පොළට කොටස් විරිපත් කරලා පෞද්ගලික ආයෝජන ලබාගෙන
තියෙනවා.
තමන්ගේ විදුලිය සැපයුම් ආයතන ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා. වියට්නාමයේ කරලා තියෙනවා. අපිට මේ බටහිර මොඩලවලට යන්න ඕනේ නැහැ. වෙන චීන මොඩලයට යන්නත් ඕනේ නැහැ. අපට ආවේනික මොඩලයක් ප්‍රතිසංස්කරණ මොඩලයක් අපට හදා ගන්න පුළුවන් අපේ රටේ. අපේ රටේ හොඳම ප්‍රතිසංස්කරණ කරපු කාලයක් කාලව වකවානු දෙකක් තියෙනවා. එකක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ. එදා ඒ වෙලාවේදී ඩොලර් මිලියන 403ක උපයීමක් කරගෙන ප්‍රතිසංස්කරණ කීපයක් කරා. ඒකේ සාර්ථකම එක තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. අද අපට මේ ඒකේ පහසුව දැනෙනවා පාරිභෝගිකයාට. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා හොඳම සාර්ථකම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කරා. එතුමා ඒක ජනතාකරණය කරණය කියන වැඩසටහන හරහා ඒක ක්‍රියාත්මක කරේ. ඒක සාර්ථක වුණා. ඒක කිසිම සේවකයෙකුට හානි නොවන, ඒ සේවකයන් කොටස්කරුවන් බවට පරිවර්තනය කරන ඉතාම සාර්ථක මොඩලයක් එතුමා කරා. මේ ටික එකතු කරගෙන අපිට මේ රටේ වෙනසක් ඇති කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ තමුන්නාන්සලා. තමුන්නාන්සලාට ඒක හයිය තියෙනවද? තමුන්නාන්සලා අවංකද? අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද මේකට වග උත්තර කරුවෝ අද මේ අර්බුදය නිර්මාණය කරේ තමුන්නාන්සලා. එනිසා මේකට ගෙවන්න ඕන නැත්තේ පාරිභෝගිකයෝ නෙවෙයි, මේ ආණ්ඩුවේ ඉන්න කොටස්කරුවෝ කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. ස්තුතියි.
සුභාමි සිතමැත්තමනි, ගරු කාංචනා විජේසේකර මැත්තම, ඔබතුමාට මිනිත්තු 23ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම අද දවසේ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල්තැබීමේ යෝජනාවට අදහස් දක්වන ලැබීම වෙන සතුට වෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඕනෑම ආණ්ඩුවකට මිල සංශෝධනයකින් ඒ බර ජනතාව මත පැටවීම කියන එක පහසු තීරණයක් නෙවෙයි. ඉතාමත්ම අපහසු තීරණයක්. ඒ තීරණයෙන් ජනතාවට පීඩනයක් වැටෙනවා කියන එක අපි පිළිගන්නවා. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තත්ත්වයට ඇතිවීම සඳහා මේ රටේ විවිධ පාලන කාලවලදී ගත්ත වැරදි තීන්දුව, ඒකට ඉවහල් වුණා කියන එක කබීර් හෂීම් හිටපු ඇමතුමත් කිව්වා, මුජිබර් ඇමතුමත් කිව්වා. හැබැයි ඔබතුමන්ලා පිළිගත්තේ නැහැ. ඔබතුමන්ලාගේ පාලන කාලෙදී ඒ වෙනුවෙන් ගත්ත තීන්දුව තීරණ ගැන කතා කරේ නැහැ. දැන් ඔබතුමා කතා කරා සේවකයන් වැඩිවීම, මාෆියා එකක් ගැන කතා කරා. මේ පාර්ලිමේන්තුවේම ජුනි මාසයේ 9 වෙනිදා අපි විදුලි බල පනතට සංශෝධනයක් ඉදිරිපත් කරන වෙලාවේ ඔබතුමන්ලාගේ පිළ නියෝජනය කරන පිරිස කතා කරපු වෙලාවක මාෆියාක් ගැන කතා කරේ නැහැ. අපි සංශෝධන ඉදිරිපත් කළා, මේක ප්‍රතිව්‍යුහගත කරන්න ඕන, අපි මේ යෝජනා ගේන්න ඕන, අපි පුනර්ජනීය බලශක්තිය සඳහා මීට වැඩි අවකාශයක් ලබා දෙන්න ඕන කියනකට ඔබතුමන්ලා අපිට ඒක ගැහුවේ මේ ටෙන්ඩර් ක්‍රමය නවත්තල ඉවරලා මෙන්න මේක මේ වෙනත් පාර්ශ්වවලට විදුලි උත්පාදනය කරන්න අවස්ථාවක් ලබා දෙන සංශෝධනයක් හැටියට. අද ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මම කනගාටු වෙනවා. විශේෂයෙන්ම කබීර් හසීම් මැමතුමා සේවකයන් මේක පුරවලා මේ විවිධ පාලන කාලවලදී මේක පාඩු ලබන ආයතනයක් බවට පත් කරා කියලා චෝදනා වෙල්ල කරේ අපේ පැත්තට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට. මම ඔබතුමාට සංඛ්‍යා ලේඛනත් එක්ක කියනවා, දෙදස් පහේකරු නියෝජ කතානායකතුමනි විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 14,568යි. 2010 අවසන් වෙනකට 15,366යි. 900යි වැඩි වෙන්නේ. 2015 2014 අවසන් වෙනකට 15,984යි. හැබැයි 2019 අවසන් වෙනකට 22,000යි. 22,000යි. 15,000 ඉඳලා 22,000 දක්වා ගෙනියන්නේ දැන් 2005 ඉඳලා 15 වෙනකන් යන්නේ 10යි එකතු වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුළු අවුරුදු 10ම. හැබැයි ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කෙම තමයි වැඩි පිරිසකුත් එන්නේ.
කබිරාසි මහතුමා
මගේ කාලෙන් ගන්න එපා.
හැබැයි ඒක පිරෙව්වේ අපේ කාණ්ඩයෙන් නෙවෙයි. තමුන්නාන්සලාගේ කාණ්ඩෙම එක්කෙනෙක් තමයි පිරෙව්වේ. ඒ නිසා අපි වගේ කියන්නේ නැහැ ඒකට.
ඔබතුමා නියෝජනය කරපු ආණ්ඩුවේ ගරු නියෝජ කතානායකතුමනි ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමාන්ලාගේ ආණ්ඩුව කාලේ වැරදි තීන්දු ගන්නකට ඔබතුමාලට කොන්දක් තිබුණා නැගිටින්න.
7000.
කොන්දක් තිබුණා නැගිටින්න.
7000.
ඔබතුමාලගේ කාලේ ඒ පිරිස එකතු කරනකට අනුමතරමේ ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්ක හැටියට ඔබතුමාට තිබුණා ඒ වෙලාවේ නැගිටලා කියන්න වැරදි තීන්දු ගන්න කියලා.
7000 දාලා ලැජ්ජයි.
ගරු ජෝන්සන් වෙනත් නැත්තම්
සත්තරන් යුගයක් කියලා මම කියන්නට ඕනේ. 2015 ඉඳලා 2016 දක්වා 2010 දක්වා 2015 ඉඳලා 2020 දක්වා කිසිම බලාගාරයක් විදුලි බලය සඳහා ලංකාව විදිකලේ නැහැ. බලාගාර තුනක් එල්එන්ජි බලාගාර තුනක් හදන්න පිඹුරුපත් හැදුවත් එකක්වත් හදාගන්න බැරි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ බලාගාර තුනක් දොරටුවේ ගංගලොම්
සරලවුරු
බලාගාරය, ඒ වගේම යලකොත්මලේ ජල විදුලි බලාගාරය, ඊළඟ කෙළවර පිටිය බලාගාරය, ওই බලාගාර තුනම හැදුවේ කාලේ.
ගරු නියෝජකතාවන් මට කතාව කරන්න ඉඩ දෙන්න. මම කතාව කරන් මම බාධා කරන්නේ නැහනේ. ඔබතුමාලා කතාව කරන් කතා කරන්න. ඔබතුමාලා කතාවක් කරන් කතා කරන්න කරුණා කරලා. ඔබතුමාට කතාවක් තියෙනවනේ. නියෝජ කතානායකතුමනි විශේෂයෙන්ම අපි පිළිගන්න ඔබතුමාලා කියපු කාරණාත් එක්ක මම එකඟයි. මේකේ අනිවාර්ය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි. ඒක තමයි පහුගිය කාලේ කරේ. ඔබතුමා ඇහුවා ඇමතිවරයා හැටියට මම මොනවද ගත්ත තීන්දුව කියලා. මොනවද පනත වෙනස් කරන්න? මොනවද අරගෙන තියෙන තීන්දුව කියලා. ඔබතුමා දැක්කේ නැත්නම් මීට මාසයකට පෙර අපි කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කරා මේක ප්‍රතිවිරෝධගත කිරීම සඳහා කමිටුවක් පත් කරන්න. අද කමිටුවක 8 දෙනෙක් පත් කළ තියෙනවා. මේ ආයතනයේ නියෝජනය කරපු මේ ක්ෂේත්‍රයේ පිළිබඳව අධ්‍යක්ෂීම් තියෙන විවිධ පුද්ගලයෝ 8 දෙනෙක් පත් කළ තියෙනවා මූලික කමිටු වාර්තාව දෙන්න කියලා. ඕන්න අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ විදුලි බල මණ්ඩලය ප්‍රතිවිරෝධගත කිරීමේ මූලික සැලසුම අපිට ලබා දෙයි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ මූලික සැලසුම අනුව මේ පාර්ලිමේන්තුවට කඩිනමින් මාස දෙකක් යන ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවට මේ ප්‍රතිවිරෝධ ග්‍රහීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. එතනදී අපි අපේක්ෂා කරන ඔබතුමන්ලගෙන් අද ඔබතුමන්ලා මේ ප්‍රතිවිරෝධ ග්‍රහීම කරන්න, මාෆියා එක කඩන්න, ජනතාවට මේ සහන දෙන්න කිව්වා වගේම ඒ ප්‍රතිවිරෝධ ග්‍රහීමේ සලසුමට ඔබතුමන්ලගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙයි කියලා අපි එදා දවසේ බලාපොරොත්තු වෙනවා. නැත්නම් අපි දැක්ක පහුගිය දවස්වල සංශෝධන ඉදිරිපත් කරන වෙලාවේ ඔබතුමන්ලා හැසිරිච්ච ආකාරය මාෆියාවකට විරුද්ධව වැඩ කරන්න ගිහිල්ලා එක වෙලාවක මමත් තනි වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි එදා අපි විපක්ෂයේ එදා සහයෝගය දුන්නා නම් සමහර දේවල් අපිට කරගෙන යන්න අපි විශ්වාස කරන මීට වැඩිය හොඳින් අපිට මේ කටයුතු කරන් තිබුණා කියලා. ගරු නියෝජ කතානායකතුමනි මම පිළිගන්නවා අපේ උත්පාදනයේ කිරණ වැඩපිළිවෙල වෙනස් කරන්න ඕන. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 70/30ක පුනර්ජනීය බලශක්ති වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන කියලා ප්‍රතිපත්තියක් නිර්මාණය කරේ. 70%ක් පුනර්ජනීය බලශක්තියෙන් උත්පාදනය කරන්න ඕන කියලා. ඒක තමයි වැඩපිළිවෙල හැටියට ක්‍රියාත්මක කරගෙන ආවේ. හැබැයි අවාසනාවකට ඒකේ යම් යම් කාරණා ඉෂ්ට කරගන්න බැරුණා. විවිධ අනපනක්, විවිධ සැලසුම්, විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා නොහැකි වීම නිසා ඒක කරගන්න බැරුණා. ඒක තමයි අද දවසේ අපි ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරගෙන යන්නේ. එදා 2014 අවුරුද්දේ ගරු නියෝජ කතානායකතුමනි අවසාන වරට විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවේ මේ රටේ විදුලි බිල අවස්ථා 4කදී විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසම මැදිහත් වීමෙන් 2012 වැඩි කරා, 2013 වැඩි කරා විදුලි බිල, 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චෝලි බලාගාරය මේ රටට දායාද කරාට පස්සේ 25%කින් විදුලි බිලේ අඩු කරලා ඒ සහනයත් ජනතාවට ලබා දෙන්න පුළුවන් වුණා. ඒ දාතිම උත්පාදන වියදමත් එක්ක ඒ 2014 ඒ තීන්දුව ගත්තට පස්සේ ඔබතුමාලට තිබුණු පළවෙනි අවුරුද්දේ විදුලි බල මණ්ඩලය 2015 අවුරුද්දේ රුපියල් බිලියන 19.3ක ආදායමක් ලාභයක් වාර්තා කරනවා. රුපියල් බිලියන 19.3ක ලාභයක් වාර්තා කරනවා.
දෙදස් දාසේ රුපියල් බිලියන 5.8ක ලාභයක් වාර්තා කරනවා. හැබැයි කොහෙද කඩාවැටීම එන්නේ? ඊට පස්සේ ඔබතුමන්ලා සැලසුම් කරන්නේ මේ රටේ අවශ්‍යතාවය අනුව විදුලි උත්පාදනය කිරීම සඳහා අවශ්‍යතාවය ගන්නෙ නැහැ. 2017 අවුරුද්දේ ගරු නියෝජ කතානායකතුමනි පාඩුව රුපියල් බිලියන 40යි 2018 රුපියල් බිලියන 70යි 2019 රුපියල් බිලියන 168යි මේ වාකාරයෙන් තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ එදා දවසේ අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක නොකිරීම නිසා අද විදුලි බල මණ්ඩලයේ මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ 2014 ඉඳලා 2022 අඩුමතරමේ අවුරුදු 3කට වතාවක් හෝ අවුරුදු 4කට වතාවක් හෝ ඔබතුමන්ලා තීන්දුවක් ගත්තනම් විදුලි බිල සංශෝධනය කරන්න මෙතරම් බරක් ජනතාව මත වැටෙන්නේ නැහැ කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. ඔබතුමන්ලා 2016 සංශෝධනය කරන්න ගෙනාවා. හැබැයි ඔබතුමන්ලගේ මැතුළු තිබුණ එකඟතාවයක් නැති හින්දා 2016 ඔබතුමන්ලා ඒක හකුල ගත්තා. 2018 ආයේ ගෙනාවා. ඔබතුමන්ලා ගෙනල්ලා ඒක නැවත වතාවක් ඔබතුමන්ලා හකුල ගත්තා. මම පිළිගන්නවා කරු කතානායකතුමනි මේ බිලක් වැඩි කරනකට අමාරුයි තමයි සියලු දෙනාටම. නමුත් අද උත්පාදන වියදම ගත්තම අද උත්පාදන වියදම ඉහළ ගිහිලා තියෙනවා. ඔබතුමා කිව්වා කබීර් හෂිම් මැතිතුමා කිව්වා අපි විශේෂයෙන්ම උත්පාදනය කිරීමේ කටයුතු කරනකොට ඔබතුමාගේ එක සංඛ්‍යා ලේඛනයක් මම නිවැරදි කරන්න ඕන. ඔබතුමා කිව්වා ඩීසල් බලාගාර වලින් තමයි 30% උත්පාදනය කරන්නේ 30% උත්පාදනය කරන්නේ. අපේ තියෙන ජූලි සංඛ්‍යා ලේඛන අනුව 18% ඩීසල් සහ අනෙකුත් ඉන්ධන වර්ග භාවිතයෙන් උත්පාදනය කරන්නේ 30% කරන්නේ 33% ගල්ලංගුරු වලින්. ඒ වගේම ජල විදුලියෙන් සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්තියෙන් තමයි 48% කරන්නේ. පහුගිය සතිය වගේ ගත්තම 58% දක්වා ගෙනිච්චා අපි ජල විදුලියෙන් උත්පාදනය කරන කටයුත්ත. ඒ වගේම මේ කිරීමේදී අපිට තියෙන බරපතල ප්‍රශ්නේ තමයි මේ උත්පාදනය කිරීමේදී 48% පුනර්ජනනීය බලශක්තියෙන් සහ ජලයෙන් මේ උත්පාදන කටයුතු කරනකොට සමස්ත වියදමෙන් 9%යි ඒකට වැය වෙන්නේ. සමස්ත වියදමෙන් 9%යි ගල්ලංගුරු බලාගාරවලින් 33%ක් දායකත්ව දෙනකොට මේ රටේ උත්පාදන ක්‍රියාවලියට ඒ 33%ට සමස්ත වියදම යන්නේ අපේ සමස්ත වියදමෙන් 30%යි ගල්ලංගුරු වලට යන්නේ. ඔබතුමා කිව්වා නිවැරදි අර 18%ක් වෙච්ච 18%ක් වෙච්ච ඉන්ධන වලින් උත්පාදනය කිරීමේදී සමස්ත පිරිවැයෙන් 60%ක් යන්නේ විදුලි උත්පාදනය කිරීමේදී ඉන්ධන භාවිතා කළ කරන්. ඒ නිසා තමයි අපිත් යෝජනා කරන්නේ ඉන්ධන භාවිතය අවම කරලා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ඩීසල් බලාගාර වෙනුවට LNG බලාගාර ඒක නැත්තම් පරිවර්තනය කරලා ඒක වියදම අඩු කරගෙන ඒ කටයුතු යන්න ඕන කියලා. හැබැයි ඔබතුමාලා මොන ආයෝජනය හාවත් ඔබතුමාලා විරුද්ධ වුණා. මම මතකයි New Fortress Energy ආයතනයේ ආයෝජනයක් ආවම ඩොලර් මිලියන 250ක ඇමරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් ආවම ඒකේ මහා විශාල බිල්ලෙක් මැව්වා මේ රට ඇතුලේ. මහා ලොකු බිල්ලෙක් මවලේ ඔබතුමාලා කිව්වා මෙන්න මේ ඒකාධිකාරයක් දෙන්න හදනවා එක්තරා සමාගමකට කියලා. හැබැයි ඒකෙන් අපිට අහිමි වුණේ මොකද්ද? අපිට අහිමි වුණේ මීට මාස කීපයකට පෙර ඩීසල් වලින් කරන බලාගාරයක් LNG බවට පරිවර්තනය කළා අපිට උත්පාදන වියදම අඩු කරගන්න තිබුණු අවස්ථාවක් ඔබතුමන්ලා අවහිර කළ දැම්මා. පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ මේ වගේම තමයි. පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආයෝජක එනකට අදාහණි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රටක ආයෝජකය වෙන්න පුළුවන්. ආයෝජක එනකට කිව්වා මෙන්න මේ අපේ රටේ තියෙන ප්‍රධාන අපේ බලශක්ති ප්‍රභවයන් අපි විදේශ රටවලට දෙනවා කියලා. ගරු නියෝජ කතානායකතුමනි අපි කතා කරනවා සූර්ය බලය ගැන. අපි කතා කරනවා සුලම් බලය ගැන. අපිට තියෙනවා මෙන්න මේ බලශක්ති ප්‍රභේද කියලා. හැබැයි අපි ඒක දියුණු කරන්න තෝ නිකන් තියාගෙන හිටියොත් උත්පාදනය වෙනවද? උත්පාදනය වෙන්න ආයෝජන අවශ්‍යයි. උත්පාදනය කරන්න තාක්ෂණය අවශ්‍යයි. ඒ නිසා තමයි විදේශ ආයෝජනත් විදේශ තාක්ෂණයත් අවශ්‍ය වෙන්නේ අපේ දේශීය වශයෙන් ඉන්න ඒ ඉන්න නිෂ්පාදකයන්ට පවා ඒ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණයත් එකට ඒකාබද්ධ කරගෙන මේ ව්‍යාපෘති කරගෙන යන්න. ගරු නියෝජ කතානායකතුමනි මේ විදුලි බිල වැඩි කිරීමේදී විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටපු ප්‍රමාණය තමයි දැන් අපි සාමාන්‍යයෙන් විදුලිය උත්පාදනය කරලා විදුලිය අලෙවි කරාම විදුලි බල මණ්ඩලයට අවුරුද්දකට එන්නේ රුපියල් බිලියන 286යි. මේක තමයි පහුගිය අවුරුද්දේ ඇවිල්ලා තිබුණේ රුපියල් බිලියන 286යි. එතන විදුලි බල මණ්ඩලයේ ඉල්ලුවේ මහජන උපයෝගිතා කොමිසමෙන් රුපියල් බිලියන 869ක් දෙන්න කියලා. මොකද පහුගිය අවුරුද්දේ පමණක් රුපියල් බිලියන 750කට වැඩිය ගිහිල්ලා තියෙනවා විදුලි උත්පාදනය සඳහා පමණක්. නමුත් මේ අවුරුද්දේ ගල්ලංගුරු වලට යන මිල මේ අවුරුද්දේ ඉන්ධන වලට යන මිල සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. පහුගිය කාලේ ඉන්ධන මිල හැටියට තිබුණු රුපියල් 110ට තිබුණු ඩීසල් ඉන්ධන අද රුපියල් 430 දක්වා ගිහිල්ලා තියෙනවා. ගල්ලංගුරු වලින් තිබුණු ප්‍රමාණය හතර ගුණයකින් පමණ වැඩි වෙලා තියෙනවා ගල්ලංගුරු බලාගාරවල උත්පාදන වියදම. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ ඉල්ලුවේ රුපියල් බිලියන 869ක මුදලක් ලබා දෙන්න කියලා මේ අලෙවි කිරීම තුලින්. නමුත් මහජන උපදෙස් කොමිසම අද ලබා දීලා තියෙන රුපියල් බිලියන 500යි. ඒ රුපියල් බිලියන 500 ලබා දීමේදී මේක ප්‍රතිශත වලින් කියන ටිකක් අමාරුයි. ප්‍රතිශත වලින් කියනකට 250කින් විදුලි බිල වැඩි වෙලා තියෙනවා. 75%කින් වැඩි වෙලා තියෙනවා. 350%කින් වැඩි වෙලා තියෙනකට මහා ලොකු බිල්ලෙක් මැවෙනවා. අපි මම ගරු නියෝජ කතානායකතුමනි ඔබතුමාට කියනවා ගෘහස්ත පාරිභෝගිකයන්ට. ගෘහස්ත පාරිභෝගිකයන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් 0.30 අතර. ඒ කියන්නේ ඒකක 30ක් දක්වා ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් ඉන්නෝ මේ රටේ විදුලි පරිභෝජනය කරන. ලක්ෂ 18ක්. මෙතෙක් කල ලක්ෂ 18ක විදුලි පාරිභෝගිකයන් ගරු නියෝජ කතානායකතුමනි විදුලි ඒකක 30ක් දක්වා 30ක් ඒ කියන්නේ 30ට අඩු ඒකක සංඛ්‍යාවක් පාවිච්චි කරන ලක්ෂ 18කට පමණ ප්‍රමාණයක්. ලක්ෂ 14ක් සමායන්නුන් ලක්ෂ 14ක්. ඒ ලක්ෂ 14 උපරිම ඒකක සංඛ්‍යාව 30යි නම් පාවිච්චි කරේ උපරිම ඒකකයකට ගෙවපු ප්‍රමාණය තමයි රුපියල් 105. මාසයකට ගෙවපු ගාණ රුපියල් 105යි. ඒ කියන්නේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 14ක් මාසයකට ගෙවන්නේ රුපියල් 105යි. ඒ 105ේ මුදල තමයි අද ලක්ෂ 14ක් සමා මිලියන 14න්නේ ලක්ෂ 14ක්. ඒ ලක්ෂ 14 තමයි රුපියල් 105ක මුදල මේ වැඩිවීමත් සමග රුපියල් 360ක් දක්වා වර්ධනය වෙන්නේ. රුපියල් 105 360 වෙලා තියෙනවා. ප්‍රතිශතයක් හිතන ගත්තම වැඩි. හැබැයි රුපියල් 360 අද ගරු කතානායකතුමනි කල්පනා කරලා බලන්න. අපේ රටේ ඔබතුමන්ලම කව උද්දමනේ වැඩි වෙලා තියෙනවා. විවිධ භාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා. රුපියල් 360 කියන එක මාසයකට විදුලි බිලක් හැටියට ගෙවන්න නොහැකි කවුරුත් ඉන්නවද? ගෙවන්න නොහැකියාවක් තියෙන විදියක් නැහැ. අද පාංගෙඩියකට රුපියල් 200ක් ගෙවනවා. රුපියල් 360ක් මාසයකට මේ සඳහා උත්පාදන වියදම් විතරක් රුපියල් 40ක් හිටින සාමාන්‍ය තිබුවම සාමාන්‍යයෙන් රුපියල් 1500ක් පමණ වැය වෙන එකක් තමයි රුපියල් 360කට පමණ ලබා දීලා තියෙන්නේ. ඒක තමයි ලබා දීලා තියෙන සහනය. මේ ක්ෂේත්‍ර සඳහා මේ සහනය ඒ ආකාරයෙන්ම ලබා දීලා තියෙනවා. පහුගිය කාලවල ලබා දීලා තිබුණු සහනය දීලා තියෙනවා. එතකොට ඒකක 30යි 31යි 60යි අතරේ 31යි 60 අතර ඒක තමයි ඊළඟ වැඩිම පිරිස ඉන්නේ. ලක්ෂ 11ක් ඉන්නවා. ඒ පිරිස ඒකක 60කට ගෙව්වේ රුපියල් 280යි මාසයකට. රුපියල් 280යි උපරිම ගාණ. ඒ ගාණ තමයි රුපියල් 780 බවට පත් වෙලා තියෙන්නේ. ආගමික සිද්ධාස්ථාන සමහර මන් දන්නෝ අපේ නායක හාමුදුරුවන් ආගමික නායකයන් විවේචන ලක් කරා මේ සිද්ධාස්ථාන වලටත් විශාල අද පිරිවැයක් ඉදලා තියෙනවා කියලා. ආගමික සිද්ධාස්ථාන වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සංඛ්‍යාලේඛනත් එක්ක ගන්නම්. සංඛ්‍යාලේඛනත් එක්ක ගත්තම අපේ ආගමික ස්ථානවල ගත්තම වැඩිපුරම කොටසක් තියෙන්නේ ආගමික සිද්ධාස්ථානවල තියෙන්නේ සාමාන්‍යයෙන් ආගමික සිද්ධාස්ථානවල වැටෙන්නේ ආගමික සිද්ධාස්ථාන වැටෙන්නේ ඒකක 0.30 අතර. ඒකක 0.30. අනේ ගරු කතානායකතුමනි මකට කතා කරන්න දෙන්න. මට කතාවක් අරගන්න කියන්න. 0.30 අතරේ අද 0.30 අතරේ ගරු කතානායකතුමනි අද මේ ඒකක 30ක් පාවිච්චි කරන ආගමික සිද්ධාස්ථාන 15195ක් තියෙනවා. අපේ රටේ විදුලිය පරිභෝජනය කරන සම්පූර්ණ සිද්ධාස්ථාන ප්‍රමාණය 48682කින් ඒකක 30ක් දක්වා පාවිච්චි කරන ප්‍රමාණය 15195යි. එතකොට මේ 15195 ගරු කතානායකතුමනි මෙච්චර කල් ඒකක 30ක් දක්වා ගෙව්වේ උපරිම මුදල මාසික ගෙවපු මුදල රුපියල් 87යි. ඒ කියන්නේ මාසික බිලෙන් රුපියල් 87යි. රුපියල් 87ක් හැටියට ගෙවපු පිරිසට තමයි අර 15000ක් වෙච්ච ආගමික සිද්ධාස්ථාන වලට දැන් ගෙවන්න මෙන්න රුපියල් 87 වෙනුවට රුපියල් 330ක මුදලක්. රුපියල් 87යි ගෙව්වේ මාසික විදුලි බිල හැටියට ආගමික සිද්ධාස්ථාන 15195ක්. එතන ආගමික සිද්ධාස්ථාන 11152ක් 31 ඉඳලා 90 දක්වා උපරිම ප්‍රමාණය ඒකක 90ක් පාවිච්චි කරොත් එම ගෙවන්නේ විදුලි බිල හැටියට රුපියල් 285යි. ඒ රුපියල් 285 තමයි රුපියල් 1260 දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. එනිසා අර අඩු පිරිසට යම් සහනයක් ලබා දෙමින් තමයි වැඩි කාණ්ඩ සඳහා යම් කිසි ආකාරයක ඒ සම්පූර්ණ පිරිවැය පියවා ගැනීම සඳහා මේ ක්‍රමවේදය තුලත් කළ තියෙන්නේ. එනිසා මම පිළිගන්නවා මේක වැඩි කරනවා වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පිළි එකඟ වෙනවා කබීර් හෂීම් මන්ත්‍රීතුමත් එක්ක අපේ පැත්තෙනුත් සැලසුමක් තියෙන ඕන මේක අපේ කළමනාකරණයක් කරගන්න වියදම් කළමනාකරණය කරගන්න. මම දන්නවා මම ඊයේ පෙරේද දවසේ කිව්වම සේවක සංඛ්‍යාව වැඩි මේ සංඛ්‍යාවට වැඩිය අඩු සංඛ්‍යාවකින් මේක කරගන්න පුළුවන් කියලා ඔබතුමන්ලගේම දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන වෘත්තීය සමිතිය එළියට අවිලා ගැහුවා. එලියටවිලා විවේචනය එල්ල කරා මෙන්න මේ කරගෙන යන්නේ කප්පාදු කරන්න කියලා. අද ගරු නියෝජක කතානායකතුමා අපි කනගාටු වෙන්න ඕන. අපි මෙච්චර සේවක සංඛ්‍යාවක් තියාගෙන ඒක ඔබතුමාලා නිකන් හරියට කිව්වේ නිකන් අපේ ආණ්ඩුව කාලේ විතරක් මෙන්න මේක කරා වගේ කියලා. නෑ ඔබතුමාලා හිටපු අවුරුදු පහෙත් මේක තමයි ගිය ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය ඇතුළත් ගරු නියෝජක කතානායකතුමනි පහුගිය කාලේ විදුලි මල මණ්ඩලයෙන් කළ හැකි සේවාවන් අවුට්සෝස් කළා තියෙනවා. වෙනත් පෞද්ගලික ආයතන වලට දීලා තියෙනවා. අද අතු කපන්නේ විදුලි බල මණ්ඩලයේ සේවකයින්නෝ අතු කපන්නේ වෙනත් සමාගම් වලින්.
ගෙවිදු මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාවක් තියෙනවා ඒ නිසා කරු එමෙතුමා ඉල්ලීමක් කරන එතුමාගේ අවස්ථාව ගන්න එතුමාට පාවිච්චි කරන්න ඕනේ කියලා එතම ඔබතුමාගේ අවස්ථාවේ උත්තර දෙන්න එකට.
ගරු නියෝජක කතානායකතුමනි මේ මේ නියෝජක කතානායකතුමනි ගරු නියෝජක කතානායකතුමනි මේ සේවක මණ්ඩලයට කළ හැකි දේවල් කියනවා. දැන් ඔබතුමන්ලා 15000ක ඉඳපු සේවක මණ්ඩලයේ 22000ක් 23000ක් ගන්න ගෙනවා. එතන ලේකෝ එකත් එක්ක එකතු කරාම 26000ක් විතර ඉන්නවා මෙතන. එතකට ඒ ඉන්න ප්‍රමාණය වැඩි කරලත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කළ හැකි අතු ඉවත් කිරීම, අතු කපන එක මේ පහුගිය කාලේ කරපු දේවල්. ඒව අද අවුට්සෝස් කරලා තියෙනවා. පෞද්ගලික සමාගම් කරන්නේ. අලුත් කනෙක්ෂන් එකක් දෙන එක පෞද්ගලික සමාගම් කරන්නේ. විසන්ධි කිරීම. විදුලිය විසන්ධි කිරීම. විසන්ධි කිරීම පවා අද පෞද්ගලික සමාගම් වලට ලබා දීලා තියෙනවා. බණ්ඩල් කිරීම මේ වගේ විදුලි බල මණ්ඩලයට කළ හැකි දේවල් අද කරලා තියෙනවා. ඒක තමයි අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ඇතුලේ අර අනපනත් වලට අවශ්‍යතාවයන් වෙනස් කරනවා වගේම සම්පූර්ණ සැලසුමක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉන්න විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගෙන් ගන්න පුළුවන් උපරිම සේවය ලබාගෙන කටයුතු කරන්න. ඒ වගේම විවිධ අපි දන්නවා වේතන දීමන මේ විවිධ දීමනා පහුගිය කාලවල දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා. ඒක ඔබතුමාලගේ කාලෙත් සිද්ධ වෙලා තියෙනවා. අපේ කාලෙත් සිද්ධ වෙලා තියෙනවා. දනුත් එක වෙනවා. ඒක වෙනස් වෙන්න ඕන. මම විශ්වාස කරනවා ගරු නියෝජක කතානායකතුමනි මේකට මට විවේචනල්ල කරා දිගින් දිගටම මේක කියනකට සමහර ආයතන වල කට්ටිය මේකට කැමති නැහැ. මම මේක කියනකට මොකද මේ ආයතන කීපයක් තියෙනවා. විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ඔබතුමාත් අමාත්‍යවරයා හැටියට ඉඳපු ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු මේ ආයතන ගණනාවක් තියෙනවා. සේවකයන්ට තියෙනවා අවුරුදු 3කට වතාවක් 125ක වැඩුප වර්ධකයක් ලැබෙන කලෙක්ටිව් අග්‍රීමන්ට් එකක් 125කින් වැඩි වෙනවා. හැබැයි ඒකෙදි බලන්නේ නැහැ සේවයේ ඇගයීමක් කරලා නෙමෙයි ඒ 125ක වැඩිවීම කරන්නේ. මේවා අපි නැවැත්විය යුතුයි ගරු නියෝජක කතානායකතුමනි. මේවා නවත්තන්න යෝජනා කරන විපක්ෂය හැටියට ඔබතුමන්ලා ඒ සඳහා සහයෝගය ලබා දිය යුතුයි. මේ අපි මම පිළිගන්නවා ගරු නියෝජක කතානායකතුමනි වැටුප් ගෙවිය යුතුයි. හොඳ වැටුපක් ගෙවිය යුතුයි ඉංජිනේරුවන්ට. මේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කට්ටියට වැටුප් ගෙවිය යුතුයි. හැබැයි අද වෙලා තියෙන්නේ මෙවැනි පාඩු ලබන ආයතන ගණනාවකම එකම වැටුප් තලයේ ඉන්න, එහෙම නැත්නම් අර උපරිම ප්‍රමාණයේ වැටුප් ලබන සේවකයන් ප්‍රමාණය වැඩි, අර සියලු සේවකයන්ට ඒ සියලු වරප්‍රසාද ලැබෙනවා. ඒ නිසා මේ தත්ත්වය වෙනස් විය යුතුයි. ඒ தත්ත්වය වෙනස් විය යුතුයි පමණක් නෙවෙයි, විදුලි බල මණ්ඩලය අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා සැලස්ම හදන්න විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න ඕන කියලා. මේ පහුගිය කාලවල විවිධ අමාත්‍යවරු පත් වෙනකොට ආණ්ඩු පත් වෙනකොට අපි විවිධ ප්‍රතිපත්ති දෙනවා විදුලි බල මණ්ඩලයට. නමුත් අපි විදුලි බල මණ්ඩලයට සහ සුනිත් බලශක්ති අධිකාරියට දෙන්න ඕන සැලසුමක් හදලා දෙන්න, ජනන සැලසුමක් හදලා දෙන්න, සම්ප්‍රේෂණ සැලසුම හදලා දෙන්න, බෙදා හැරීමේ සැලසුම හදලා දෙන්න කියලා. ඒක තමයි සිදුවේ යුත්තේ. ඒක තමයි මම අද අමාත්‍යවරයා හැටියට විදුලි බල මණ්ඩලයට කියලා තියෙන්නේ ඔවුන්ගේ සැලසුම හදලා දෙන්න කියලා. ඔවුන්ගේ සැලසුම අනුව ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දුව ගන්න මැදිහත් වෙන්න ඕන තරක් තියෙනවා නම් ඒ සඳහා අමාත්‍යවරයා හැටියට කැබිනට් මණ්ඩලය හැටියට අපි මැදිහත් වීම ලබා දෙන්නම් කියන එක. ඒක තමයි අපි අද අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු එමෙතුමා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මේ පහුගිය කාලේ පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් අපි විවිධ අවස්ථාදී කතා කරා. මේ විවිධ අවස්ථාවල කතා වුණත් මේ විදුලි බල අර්බුදයක් නිර්මාණය වෙච්ච අවස්ථාවේ තමයි අපිට මේකේ අවස්ථාවේ වඩාත්ම තේරෙන්නේ. එදා 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකරාම විවේචනාව. අද දවසේ විවේචන වෙන නොරොච්චෝලේ බලාගාරය පිළිබඳව. හැබැයි නොරොච්චෝලේ තිබුණ නැත්නම් අද දවසේ මීට වඩා භයානක තත්ත්වයකට අපිපත් වෙනවා. නොරොච්චෝලේ වියදම් කරපු මුදල, ආයෝජනය කරපු මුදලට වැඩිය විශාල මුදලක් අපේ රටට අද ලැබිලා තියෙනවා ඒ කරපු ආයෝජන නිසා. එදා ඔබතුමන්ලා 2015 තීන්දුවක් ගත්ත සාම්පූර් බලාගාරයේ සම්ප්‍රේෂණ පවා සිදු කළ තියෙනකට හබරණ දක්වා ඒක නවත්වන්න තීන්දුවක් ගත්තා. හැබැයි ඒ තීන්දුව ගන්නකට ඔබතුමන්ලා විකල්ප තීන්දුව ගත්තේ නැහැ. මේ රටේ ඇති කළ යුතු බලාගාර පද්ධතිය මොකක්ද කියන එක. ඒක තමයි අපි කතා කරලා අපි සාකච්ඡා කරලා කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා අපි අද දවස වෙන විට පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා. වගේම අපි බලනවා අපිට පුළුවන් ද තවත් මේ තියෙන බලාගාරවල ධාරිතාව වැඩි කරගන්න, අපේ වියදම අඩු කරගන්න, අපේ පරිපාලන වියදම් අඩු කරගන්න මේ කියන කාරණා වෙනුවට අපේ අවධානය යොමු කළ තමයි අර ඔබතුමන්ලත් කියපු බෙදා හැරීම උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම කියන එක අඩුම තරමේ කොටස් තුනකට හෝ වෙන් වෙලා මේකේ උපරිම ප්‍රයෝජනය ජනතාවට ලැබෙන ආකාරයට මේ ප්‍රතිභෝගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක විශ්වාස කරන්නේ. ගරු නියෝජ කතානායකතුමනි තවත් කාරණා ගණනාවක් කිව යුතු තිබුණත් විශේෂයෙන්ම මේ විවාදේ ඔබතුමන්ලා අපි විශ්වාස කරනෝ විදුලි බිල වැඩිවීම කියන එක ජනතාවට ඒ වැඩිවීම කියන එක ඉතාමත්ම අමාරු දෙයක් වුණත් මේ වෙලාවේ කළ යුතු දෙයක්. අපිට විදුලි බල මණ්ඩලයට ලැබෙන මුදල් වලින් අද අඩුම තරමේ අපිට ගෙවීමට පුළුවන් වෙලා නැහැ. ගරු නියෝජ කතානායකතුමනි දැනට විදුලි බල මණ්ඩලයට ගෙවන්න තියෙනවා පහුගිය මාස 10 අපිට සැපයුම් කරපු පුනර්ජනීය බලශක්ති සැපයුම්කරුවන්ට අපේ පෞද්ගලික බලාගාරවල සැපයුම්කරුවන්ට අද දවස වෙන විතර පමණක් ගෙවන්න තියෙනවා බිලියන 76.8ක් ගෙවන්න තියෙනවා පෞද්ගලික බලාගාරවලට. අද පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් රූෆ්ටොප් සෝල් ඇතුළුව රුපියල් බිලියන 29ක් අද ගෙවන්න තියෙනවා. ඊට අමතරව ඛනිත් තෙල් සංස්ථාවට රුපියල් බිලියන 31ක මුදලක් ගෙවීමට තියෙනවා ලබාගෙන තියෙන සේවාවන් වෙනුවෙන්. ඒ නිසා මේවා කරන්න නම් අනිවාර්යයෙන්ම මේ සංශෝධනයේ සිදු විය යුතුයි. ඒ සංශෝධනයේදී විශේෂයෙන්ම අර අඩු ආදායම්ලාභී තීරු සහ අඩුවෙන් විදුලිය පාවිච්චි කරන තීරු වලට ලබා දෙන්න පුළුවන් උපරිම සහනයක් ලබා දෙමින් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ පනත් අපි පාර්ලිමේන්තු ඉදිරිපත් කරනකට ඔබතුමන්ලා අද කතා කරා වගේම මේ මාෆියා එක බිඳින්න ජනතාවට සහන දෙන්න වියදම් අඩු කරන්න ප්‍රතිහෝගත කිරීම කරන්න ඒ කියන බලකිරීමම ඔබතුමන්ලා විපක්ෂ ඉඳගෙන අපි කියන යෝජනාවෙදිත් සහය ලබා දෙමින් කටයුතු කරයි කියන විශ්වාසය ඇතුව මගේ කතාව අවසන් කරනවා.
බෞද්ධ සිතකරුව ඇමතුමනේ ගරු කලේ අර්සන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
ප්‍රශ්න අහන්න පුළුවන්ද?
අරේ ඔව් ගරු මන්ත්‍රීතුමා අහන්න ඔබතුමා මේ අපේ ගෙවිඳ කුමාර්තුංග මැතිතුමා
කංචන ඇමතුමනි ප්‍රශ්නයක් විතරයි පැහැදිලි කර ගැනීමක් විතරයි. ඔබතුමා කිව්වා 105ට තියෙන අවම එකක මිල 360ට වැඩි වෙනවා කියලා. ඒක අපැහැදිලිව කිව්වේ ඒ කියන්නේ අර ඒකක 30ක් තියෙනවා මේ මිලට. ඒතර මේ ඒකක 30 සඳහාද 105 ඉඳන් 360ට යන්නේ නැත්නම් එක එක එකක් සඳහාද? ඒ කියන්නේ 30ට අඩු එක එක එකක් සඳහාද කියන එක පැහැදිලි කිරීම කරන්න.
ගරු නියෝජ කතානායකතුමනි මම කිව්වේ ඒකක 0.30 අතර පාවිච්චි කරන ඉන්නවා සාමාන්‍යයෙන් අපේ ඉන්නවා ලක්ෂ 14,60,000ක් ඉන්නවා පාරිභෝගිකයෝ. එතරේ 14,60,000 ඒකක 30ක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එකකයකක් නෙවෙයි උපරිම ඒකක ගාන. ඒකක 30යි නම් පාවිච්චි කරලා තියෙන්නේ ඒ පුද්ගලයා මෙතෙක් කල් ගෙව්වේ රුපියල් 105යි. 30ටම ගෙව්වේ 105යි. ඒ 30ට ගෙවන ගාන තමයි 105 රුපියල් 360 දක්වා වර්ධනය වෙලා තියෙන්නේ.
බොහොම සිතේ කරුණා.